මේ සතිය ඔස්ට්‍රේලියාව තුළ ලිංගික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ සතිය වශයෙන් නම් කොට තිබෙනවා. මේ නිසා ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් අපිට වැදගත් වන කරුණු කාරණා, පොදුවේ අපිට වැදගත් වන කරුණු කාරණා කිහිපයක් අද වැඩසටහනින් කතා බහ කරන්නට අපි තීරණය කළා. මේ පිළිබඳව කතා බහ කරන්නට අපි සම්බන්ධ කරගත්ත ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, ශ්‍රී ලංකාවේ ඒඩ්ස් සහ ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයේ වෛද්‍ය ජානකී විධානපතිරණ මහත්මිය. වෛද්‍යතුමියනි, අපි මුලින්ම ආයිබෝන් කියලා SBS ගුවන් විදුලියට පිළිගන්නවා.
ආයිබෝන් සංජය.
වෛද්‍යතුමනි, අපි පළමුවෙන්ම මේ කතාබහ ආරම්භ කරමු. විශේෂයෙන්ම දැන් මේ ලිංගික සෞඛ්‍ය කියන කාරණය කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද? මේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව අපි දැනුවත් වීම අපේ එදිනෙදා ජීවිතයට, අපේ සම්බන්ධතාවලට කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද?
ඇත්තම මේ සංජය, ඉතාමත් වැදගත් ප්‍රශ්නයකින් තමයි ඔබ මේ ආරම්භ කරේ. ඉතින් ඇත්තම ලිංගික සෞඛ්‍ය කියන එක අපි උපන්දා සිට මැරෙනකම්ම වැදගත් කියලා කෙටියෙම කියන එක තමයි ඉතාමත්ම වැදගත්. හැබැයි සංජය, එතදී ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ලිංගික සෞඛ්‍ය කියන එක උපතේ සිට මැරෙන දක්වා වැදගත් වෙන්නේ කියලා ගොඩක් අය හිතන්නේ. ලිංගික සෞඛ්‍ය කියන එක මේ විවාහ වුණාට පස්සේ විතරයි වැදගත් කියලා. නෑ, එහෙම එකක් නැහැ. මොකද හේතුව මේ ඇත්තටම විශේෂයෙන්ම ලිංගික හැඟීම් කියන එක ගොඩක් අය හැමෝටම ඇති වෙනවා, හැම වයස් සීමාවකම. නමුත් මේක විශේෂයෙන්ම යෝන් වියත් එක්ක එනකොට, යෝන් වියට මේ දරුවකු පියමං කරනකොට ලිංගික හෝමෝන්ස් ආවේ වෙනවා. දැන් ගෑනු ළමයෙක් නම් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්, පිරිමි ළමයෙක් නම් ටෙස්ටොස්ටරෝන් කියලා. ඒතර මේ ලිංගික හෝමෝන යෝන් වියත් එක්ක එනකොට, එතකොට වැඩිපුරම මේ ලිංගික හැඟීම් එනවා. එතකොට මේ ලිංගිකත්වය කියන එක ලිංගික සංසර්ගයේ විතරක් නෙමෙයි, හැඟීම්, මේවා සම්බන්ධ ඇති වෙන ආකල්ප, මේවා සහ ලිංගික ක්‍රියාකාරකම්, මේවා සියලුම දේවල් මේ ලිංගිකත්වය කියන එකට ඇතුළත් වෙනවා. මේ පිළිබඳ සෞඛ්‍ය, මේකට අදාළ වෙන දේවල් ඉතාමත් වැදගත් වෙනවා. එතකොට තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම මෙන්ම මේ සම්බන්ධයෙන් අනිත් අයට තාඩන පිළින ලිංගික ක්‍රියාවලට එල්ල නොකර ඉඳීමත් ලිංගික සෞඛ්‍ය ආරක්ෂා කිරීමට වැදගත් වෙනවා. එතකොට විශේෂයෙන්ම තරුණ ළමයි ගත්තහම අපේ අවුරුදු 15යි 24යි වයසේ කාණ්ඩයේදී ලොකු විශේෂත්වයක් තියෙනවා සංජය. මේ අවුරුදු 15 දරුවෙකු ගත්තහම අවුරුදු 15 දරුවෙකුගේ ප්ලෑනින්, කෝඩිනේෂන්, ඕර්ගනයිසේෂන් කියන එක තමයි මොළයේ වර්ධනය වෙනවා. ඉතින් මේ කාලේ ලීඩර්ෂිප් ක්වොලිටීස්, ප්ලෑන් කරන එක, කෝඩිනේෂන් මේවා ඇති වෙනවා. හැබැයි මේවා සම්බන්ධයෙන් ඉනිබිටරි ෆැක්ට් එකක් එන්නේ නැහැ. ඉතින් ලිංගික හැඟීම් ඇති වෙනවා. ඉතින් මේ ඉනිබිටරි ෆැක්ට් එක සාමාන්‍ය දරුවෙකුගේ දිවලෙත් වෙන්නේ ඒහා සම්බන්ධව අවුරුදු 21 22 වගේ වයස්වලදී. ඒතකොට මේ කාලය තුළ ඕනෑම රිස්කේකින් බිහේවිය එකක් ගන්න පුළුවන්. ඒ රිස්කේකින් බිහේවිය එක ලිංගිකත්වය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, අනිත් ඒවත් වෙනවා. එතකොට ලිංගිකත්වය සම්බන්ධයෙන් එතකොට ඕනෑම ක්ෂණික තීරණයක් අරගෙන තමන්ගේ ජීවිතයේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියා වගේ රටක අපි දන්නවා මේ ප්‍රීමැරිටල් සෙක්ස් ගොඩක් වැඩි කියලා. ඉතින් මේ පිළිබඳව ගොඩක් දෙමව්පියෝ පොඩ්ඩක් අවධානයෙන් යොමු වෙන්න ඕනේ. මොකද දැන් මේ දැනුම ලබා දීලා ළමයා දැනුමින් සන්නද්ධ කරලා ළමයාට තීරණ ගැනීමේ හැකියාව ලබා දිය යුතුයි.
ඒ වගේම වෛද්‍යතුමියනි, දැන් අපි දන්නවා ඔස්ට්‍රේලියාව වගේ රටක නිරන්තරයෙන් ලිංගාශ්‍රිත රෝග පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා විවිධාකාරයේ සායන ප්‍රාන්ත රජයන් මගින්, ඒ වගේම ඔස්ට්‍රේලියානු රජය මගින් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම විවිධාකාරයේ වෙබ් අඩවි මගින් අපි යම්කිසි ආකාරයක ලිංගාශ්‍රිත රෝගයක් සම්බන්ධයෙන් වූ අවධානමකට ගොදුරු වී ඇද්ද සොයා බැලීමට අවශ්‍ය සේවාවන් සපයා තිබෙනවා. විශේෂයෙන්ම කෙනෙකුගේ ලිංගික සෞඛ්‍ය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට නිරන්තරයෙන්ම වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය වීම, තමන්ගේ වෛද්‍යවරයා හමු වී තමන් ලිංගාශ්‍රිත රෝගයක් සම්බන්ධයෙන් අවධානමකට ගොදුරු වී ඇද්දයි සොයා බැලීම සඳහා වූ පරීක්ෂණ සඳහා මුහුණ දීම කොයිතරම් දුරට වැදගත් කාරණයක් බවට පත් වෙනවද?
ලිංගික සෞඛ්‍ය කෙරෙහි ඉතාමත් වැදගත් ඒ රෙගුලර් චෙකප් එක කරන එක. ඒකට හේතුව තමයි අපි වෙනත් සමහර දේවල් හෙල්ත් පණිවිඩ දෙද්දි සංචයේ ඒ පණිවිඩය අනුව තමන්ට සියලුම ප්‍රිකෝෂන්ස් ගන්න පුළුවන් ඒ සමහර රෝගවලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන්. නමුත් ලිංගික සෞඛ්‍යයේදී ටිකක් පොඩි මේ ගැටලුවක් ඇති වෙන තැන තමයි මේ ලිංගික කාර්යාවලිය සිද්ධ වෙන්නේ තවත් පාර්ශවයක් එක්ක. ඒ පාර්ශවයේ තියෙන විශ්වාසනීය භාවය ප්‍රශ්නයක් තියෙනවා. ගොඩාක් ලිංගික ලෙඩ තියෙනවා. දැන් විශේෂයෙන්ම ගොනෝරියා, ක්ලැමීඩියා වගේ රෝග ගත්තාම ඒකෙන් 7%ක් විතර කාන්තාවන්ට රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. පිරිමින්ට නම් මේ 40%ක් විතර පෙන්වන්නේ නැහැ. එතකොට නමුත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතුව අනිත් එක්කෙනාට මේ කියන්නේ කොණ්ඩම් එකක් පාවිච්චි කරන්නේ නැතුව අනිත් එක්කෙනාට රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ වගේම HIV ගත්තාම HIV ආසාදිත එක්කෙනෙක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතුව අවුරුදු ගණනාවක් ඉන්නවා. ඒ අදාළ පුද්ගලයා නිරෝගී විදියට තමයි පෙන්වන්නේ. එතකොට මේක ඉතාමත් වැදගත් වෙනවා, මේක සම්බන්ධයෙන් චෙක් කරන එක. ඒ වගේම දැන් මෙතනදී සමහර අය තුන තියෙන එකක් තමයි මේ චෙක් කිරීමකට තියෙන මැලිකම සහ මට ඕක වෙන්නේ නැහැ කියන අදහස ඉන්නවා. ඉතින් සංජය, මෙතනදී මේ මට වෙන්නේ නැහැ කියලා, මමත් මේ ලෝකේ එක්සෙන්ට්‍රික් පුද්ගලෙක් නෙමෙයි, මේ සමාජයේ තවත් එක කොටස්කාරයෙක් විතරයි. ඉතින් එතකොට මේ පරීක්ෂණය කරගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි HIV ගත්තහම, දැන් HIV සඳහා ඉස්සරට වැඩිය දැන් ඉන්ටර්වෙන්ෂන්ස් දැන් ලෝකේ වෙනස් කරලා දෙනවා. ඒ වෙනස් කරලා තියෙන එක තමයි වැඩිපුර පරීක්ෂා කරගන්න කියන එක. වැඩිපුරම HIV ටෙස්ට් කරන්න කියලා කියන්නේ ඒකෙන් වාසි දෙකක් තියෙනවා. එකක් තමයි තමන්ගේ HIV තත්ත්වය දැන ගැනීම. HIV තත්ත්වය දැනගත්තාම ඖෂධ අරගෙන ඒක පාවිච්චි කරලා තමන්ගේ ජීවන තත්ත්වය වැඩි කිරීම, ආයු කාලය වැඩි කිරීම වගේ දේවල්. ඒක තමන්ට ඇති වෙන බෙනිෆිට් එක. ඊළඟට සමාජයට ඇති වෙන බෙනිෆිට් එක තමයි තමන් අනාරක්ෂිතව හිටියත් හරියට බේත් ගන්න කෙනෙක්ගෙන් 99%ක් දක්වා අඩු වෙනවා මේ තව එක්කෙනෙකුට බෝ වීමේ chance එක. ඒ වගේම මේ ලිංගික රෝග වලින් ලොකු මේ ප්‍රශ්න complications ඇති වෙනවා. සමහරලාට දරු උපතේදී ඇති වෙන්න පුළුවන්. සමහරලාට ගර්භණී මාතාවක් නම් එයාගෙන් දරුවට යන එකේ මේ complications ඇති වෙන්න පුළුවන්. ඒ වගේම infertility, يعني දරුවන් නොලැබීමේ හැකියාවක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක නිසා හොඳම ක්‍රියාමාර්ගයේ තමයි ඒගොල්ලන් ඒ කම්ප්ලිකේෂන් වලින් වැළැක්වීම සහ තමන්ගේ තියෙන ඒ ලෙඩ හැදීමේ වැළැක්වීම සම්බන්ධයෙන් නිසියාකාරයෙන් පරීක්ෂණයක් රෙගුලර් චෙක්අප් එකක් කරගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා.
පසුගිය දශක කීපය තුළ වෛද්‍යතුමියනි, මේ විශේෂයෙන්ම ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන්, ලිංගික සෞඛ්‍ය නිවාරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවලට, කටයුතු කරන සෞඛ්‍ය විශේෂඥයින්ට අභියෝගාත්මක කාරණයක් බවට පත්වුණු කාරණය තමයි මේ සමලිංගික සම්බන්ධතා හේතුවෙන් ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දීම, එමත් නැත්නම් ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වීම කියන කාරණේ නිවාරණය කරන්නේ කොහොමද කියන කාරණේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ කාරණේදී යම් යම් සංස්කෘතික බාධක, එහෙමත් නැත්නම් සංස්කෘතික කරුණු කාරණාත් අදාළ වන නිසා විශේෂයෙන්ම මේ කාරණය මැඩලීම, මේ කාරණය දුරලීම අභියෝගාත්මක කාරණයක් බවට පත්ව තිබෙනවා. අපි දැනගන්නට කැමතියි ඔබතුමියගේ අදහස.
ඇත්තටම ඒක ලොකුම ගැටලුවක්. හේතුව තමයි මේ කල්චරල් බැරියර්ස් නිසා මේ මිනිස්සු හෙල්ත් සර්විස් එකට එන්න මැලිකමක් දක්වනවා. මොකද සමාජයේ අනිත් අය වෙනස් විදියට හිතයි කියලා. මෙතනදී අපි තේරුම් ගත යුතු දේ තමයි ඇයි මේ මිනිස්සු මේම අපට වෙනස් කරන්න බෑ කියන එක. දැන් ඒක එයාගේ රුචිකත්වය මත තමයි ලිංගික ඔරියන්ටේෂන් එක වෙන්නේ. ඉතින් මිනිස්සු හිතනවා ගොඩාක් වෙලාවට, නෑ මං මෙයාව කවුන්සල් කරාම, මං මෙයාව මේ කතා කරාම මේම වෙනස් කරන්න පුළුවන් කියලා. ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ ඒක අපට වෙනස් කරන්න බෑ. ඒ වගේම තමයි මෙතෙන්දී අපි ඒගොල්ලන් කොන් කිරීම, වෙනස් කොට සැලකීම නොකළ යුතුයි. මොකද මේගොල්ලන් අර මේ තියෙන කල්චරල් බැරියර්ස් එක නිසා ඒගොල්ලන්ගේ හෙල්ත් සර්විස් එකට එන ප්‍රමාණය සහ ඒගොල්ලන් හෙල්ත් වලින් ගන්න තියෙන දේවල් අඩු කරන නිසා. ඒ වගේම තමයි දැන් ගොඩාක් රටවල සමලිංගික ප්‍රජාව, විශේෂයෙන්ම පිරිමි සමලිංගික ප්‍රජාව අතර HIV ප්‍රවණතාවය වැඩි. මෙතන වැඩි වෙන එක හේතුවක් තමයි කොණ්ඩම් පාවිච්චි කරන්නේ නැතුව NSX, ඒ කියන්නේ ගුදමාර්ග ලිංගික සම්බන්ධතා පවත්වීමේදී එතන පටක ඉවීමක් ඇති වෙනවා. HIV වෛරස් එක වැඩිපුර මේ අනිත් එක්කෙනාට මේ යෑම පහසු කරවනවා. ප්‍රධාන වශයෙන් දිය යුතු පණිවිඩය තමයි එක් පළවෙනි එක තමයි රෙගුලර් චෙක්අප්. ඊළඟට ඒ ලිංගිකව ඉන්න එක්කෙනා එක අනිවාර්යෙන් හැම වෙලාවෙම කොණ්ඩම් එකක් පාවිච්චි කරන්න. අවසාන වශයෙන් දෙන්න ඕන පණිවිඩය තමයි සංජය, ඇත්තටම මේගොල්ලන් වෙනස් කොට සැලකීම නොකළ යුතුය කියන පණිවිඩය.
වෛද්‍යතුමියනි, දැන් ආරක්ෂිත ලිංගික ඇසුර කියන එක කෙනෙකුගේ ලිංගික සෞඛ්‍ය යහපත් මට්ටමකින් පවත්වාගෙන යන්නට කොයිතරම් දුරට වැදගත් කාරණයක්ද?
ඇත්තටම ආරක්ෂිත ලිංගික සෞඛ්‍ය කිව්වහම පණිවිඩ කීපයක් තියෙනවා. පළවෙනි පණිවිඩය තමයි එක විශ්වාසවන්ත සහකාරියෙක් එක්ක සහකාරියක් එක්ක ඉන්න කියන එක. එතනත් සංජය පොඩි ප්‍රශ්නයක් තියෙනවා, කොයිතරම් විශ්වාසය අනිත් පාර්ශවය කොයිතරම් විශ්වාසය සුරකීද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට එක තමයි ඇත්තටම අපි හැම වෙලාවෙම කියන්නේ තමන්ගේ ඒ විශ්වාසවන්ත එක්කෙනා නොවුන කෙනෙක් එක්ක ඉන්නවා නම් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කියලා. මේ කොන්ඩම් එක පාවිච්චි කරන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට සමහර අය කියනවා කොන්ඩම් එක පාවිච්චි කරා ඉඳලා හිටලා. එහෙම නැත්නම් හැම වෙලාවෙම පාවිච්චි කරා එක සැරයක් පාවිච්චි කරේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැතුව කොන්ඩම් එක හරි ආකාරයෙන් හරි විදියට මං හිතන්නේ ඔය හැම වෙබ්සයිට් එකෙම වගේ තියෙනවා මේ හරි ආකාරයෙන් කොහොමද නිවැරදිව පළඳින්නේ කියලා. ඒ පළඳීම සහ ඒ වගේම කන්ටිනියස් යූස් කියන එක, ඒ කියන්නේ හැම පාර්ට්නර්ත් එක්කම කොන්ඩම් එකක් පළඳිය යුතුයි කියන එක කියන්න වෙනවා.
හොඳයි, අය අප සමගින් විශේෂ කතාබහට එකතුනේ වෛද්‍ය ජානකී විධානපතිරණ වෛද්‍යතුමියනේ. බොහොම ස්තුතියි SBS ගුවන්විදුලිය සමගින් මේ විශේෂ කතාබහට එක්ුණාට.
බොහොම ස්තුතියි.